හොඳයි සාරු. 2018 වසරේ 5 මාසේ 11 වෙනිදා අද සප්පෝයටම සම්බන්ධ දවසක්. අද මේ පිරිසත් එක්ක ගොඩක් වෙලාවට අපි යෝජනා කරගත්තා ධර්ම සාකච්ඡාවක් වගේ තමන්ගේ මේ අවබෝධයේ පිණිස තියෙන ගැටලු විසඳ ගන්න කටයුතු කරන්න. ධර්ම අවබෝධය කරගන්න යන ගමනේදී සුවිශේෂත්වය තමයි හොඳ අවංක කෙනෙක් වෙන්න ඕන. සත්‍යවාදී කෙනෙක් වෙන්න ඕන. එහෙම නැතුව බෑ. තමාම වෙනස් වීමෙන් තමයි තමාන්ට ධර්ම අවබෝධය ලැබෙන්නේ. එහෙම නැතුව තමා වෙනස් වෙන්නේ නැතුව ධර්මය කියලා දෙයක් ලෝකෙ හොයන්න බෑ. නේද? ඒක තේරුම් අරගන්න තියෙන්නේ නේ. තමා වෙනස් වෙන්නේ නැතුව ධර්මය කියලා එකක් හොයන්න බෑ. අපිරිසුදුකම කියන එක දුරු කරනකම් පිරිසුදුකම කියන එක හොයාගන්න බෑ. අපිරිසුදු දෙයක්මයි දුරු වෙනවා නම් දුරු වෙන්න තියෙන්නේ. පිරිසුදුකම කියන්නේ ස්වභාවිකත්වය. එහෙනම් ඔබ ධර්මය නෙමෙයි හොයන්න ඕන ඇත්ත වශයෙන්ම අධර්මය. ඇයි අධර්මය හොයන්න ඕන? සොයලා දැකලා ඉවත් කරන්න ඕන. දැන් අපි මූණේ බැලුවහම බලන්නේ කන්නාඩියේ කැලරි තියෙන්නේ, අවලස්සන තියෙන්නේ, අපිරිසුදුකම තියෙන්නේ කොතනද කියලා බලලා අපි අපිරිසුදුකම නැති කරගන්නවා. ඒ කැලලි වසා ගන්නවා. ආන් ඒ වගේ අපි හොයන්න ඕන අධර්මය කැලරි. ඔබේ තුල පවතින අධර්මය සරණ. ඒකත් වටිනවා නේද? එතෙක් කාලයක් ධර්මය නෙහෙව්වේ නේද? අද හොයන්න පුළුවන් අධර්මය. අධර්මයේ සොයලා අපි අධර්මයේ දුරු කරනවා. ඊට පස්සේ අධර්මයේ දුරු කළොත් එතන නිතැතින්ම ධර්මය පහළ වෙනවා. දැන් මේ ඔක්කොම දන්න වැඩේ කරන්නේ නැහැ. ඒ නිසා අවංක කෙනෙක් විය යුතුයි, සුවච කෙනෙක් විය යුතුයි, සූජූච කියන ජූච කියන ඒ ගුණාංග තියෙන්න ඕනේ. මෛත්‍රී ඒ කියන ගැඹුරු විහරණය කරා ගමන් කරන්න යන කෙනාට ලෝකේ කිසිදු සත්වයක එක්ක තරහක් වෛරයක් නැති බවත් වගේම අවසානයේ අපි චේතෝ විමුක්තික මෛත්‍රියෙන් අවදි වීම දක්වාම ගමන් කිරීමට අවශ්‍ය කරන ඒ වගේ අවංක මනසක් තියෙනවා. අපි වරුදු වෙලා තියෙන්නේ කුණු ටික ගේ පස්සට දාන්න වගේ අපිත් අර තියෙන මානසික ස්වභාවය අපි ඉස්සරහට ගන්න ඒක පස්සට දාලා අපි පිටින් ධර්මයේ ඉගෙන ගන්නවා. එනිසා ප්‍රශ්න ගැටලු තීද්දි අපිට උගන්වන්න බෑ. ප්‍රශ්න නෑ වගේ ඉන්න, ගැටලු නෑ වගේ ඉන්න, ඒව නොදන්නවා වගේ ඉන්න, ඒව නොතේරෙනවා වගේ ඉන්න කියලා කියන්න බෑ. අපි ප්‍රශ්න විසඳගෙන තමයි ප්‍රශ්න නැතුව ඉන්නේ. ගේ වටේම අපිරිසුදුකම තියෙද්දි අපිට කියන්න බෑ පිරිසුදුයි කියලා හිතාගෙන ඉන්න කියලා. එහෙම නැත්නම් අපිරිසුදුකම ගණන් ගන්න නැතුව ඉන්න කියලා. එහෙම කියන්න බෑනේ. ඔබට ඒ පීඩාව නැති වෙන්න නම් ඔබට කරන්න දෙන්නේ පිරිසුදු කරන්න. පිරිසුදු කරාද පස්සේ අපිරිසුදුයි කියලා හිතන් ඉන්න මොනාවකුත් නැහැ. අපිරිසුදුයි කියලා දැනන එක ඕනනම් ගණන් ගන්න නැතුව ඉන්න ඕනේ කියලා කතාන්දරයකුත් නැහැ. දැන් බලන්න එතකොට අපේ සිතේ අපි උත්සාහයක් දරලා තියෙනවා නම් ඔය ගණන් ගන්න නැතුව ඉන්නවා. ඔක මගේ නෙමෙයි වගේ හිතන්න මම පුරුදු වෙනවා. එතකොට ඒක අසාර්ථකයි කියලා තේරෙනවා නේද? අපි මුලින් උපුටා දාලා නැති නිසා නැති විදිහට ඉන්න ඕන. ප්‍රශ්න. හොඳයි, ධර්මයේ දැන් යොමු කරගන්න ඕන. ධර්මයේ නෙමෙයි දැන් අදසන්නේ අධර්මයේ. අධර්මයේ සුවගෙන යන්නකෝ තමයි ළඟ තියෙන. ධර්මයේ එහෙම අවබෝධ වෙනවයි කියලා අමුතු දෙයක් හිතන්නත් එපා, බලාපොරොත්තු වෙන්නත් එපා. එහෙම දෙයක් නැහැ. තියෙන්නේ අධර්මයේ. අධර්මයේ දුරු කරගන්න එකයි අපි. ධර්මයේ කියලා දෙයක් නැහැ. තියෙන්නේ මානසික සහනයක්, සැහැල්ලුවක් විතරයි. මොකද හේතුව මේ ඇත්ත මේ ධර්මයේ අවබෝධය කියන එකට බය වෙලා තියෙනවා. ඒකට ලොකු තැනක් තියෙනවා. ඒක හම්බ වෙන්න හදනකොට දැන් හරි තමයි මම මේ ලොකු තැනකටපත් වෙන්න හදන්නේ කියලා බලන ගතියක් තියෙනවා. අනිත් අයට ඒ අවබෝධ වෙච්ච විදිහේ අවබෝධයක් මට ලැබෙයි කියලා බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒ කෙනාට ලැබිච්ච අත්දැකීම් විග්‍රහ කරන විදිහේ විග්‍රහයක් තමන්ට ලැබෙයි කියලා ඒක බලාපොරොත්තු තියාගන්න එපා. තමන්ගේ හිත පිරිසුදු කරගන්න ක්‍රම වේදේ තමයි තමන් යන්නේ. ඒත් බාහිර සිතත් නෙමෙයි, ගැඹුරු සිත ඔබට දකින්න පුළුවන්කම තියෙන ඕන, ස්පර්ශ කරන්න පුළුවන් කියලා තියෙන. ඒ ගැඹුරු ආධ්‍යාත්මය විමුක්තිගත කරා. ගැඹුරු ආධ්‍යාත්මයනේ හරිම රළු ගොරෝසු පිටින්න හායි, ගුඩ් මෝර්නින්, ගුඩ් නයිට් කියගෙන ඉන්නවා නේද? ගැඹුරු ආධ්‍යාත්මයනේ හරි හරි කලුයි. එහෙම නැත්තම් හරි මේ රප් හරි සැර වෙන්න පුළුවන්. ආනේ හිතයි මුදු වෙන්න ඕන, ආනතිමානී වෙන්න ඕන නේද? අපිට සාමාන්‍යයෙන් නිවනට බාධා වෙන්නේ සාමාන්‍ය තෘෂ්ණා සහගත දේවල් නෙමෙයි, දැඩි පාදාන සහගත, තණ්හා සහගත දේවල්. නැත්නම් අනිත් දේවල් බිඳගෙන යන්න පුළුවන්. මොහොතක් බලන්න, නිවනට යන්න බැරි තරමේ ප්‍රබල බාධකයක් තියෙනවා නම් ඒ මොකක්ද කියලා. නිවනට ඇදෙන්න බැරි, ඔරුව ධාවනය කරන්න බැරි, වාහනේ ධාවනය කරන්න බැරි බාධකයක් තියෙනවද කියලා බලන්න. හදිසියේ රෝදයක් හිර වුණා වගේ අගලක වැටිලා එහෙම එකක් තියෙනවද කියලා බලන්න තමයි ළඟ. හොඳට ප්‍රශ්නේ හොයාගන්න ඕන. තවන් එක තැනක බැඳිච්ච හිරවෙච්ච ගතියක් තියෙනවද පන්න ගන්න බැරි. තමන් තේරුම් ගන්න. සමහරලාට මාන්නේ වෙන්න පුළුවන්, දැච්චකමක් වෙන්න පුළුවන්, දෘෂ්ටියක් වෙන්න පුළුවන්, සැකේ වෙන්න පුළුවන්. තමා පිළිබඳව මමත්වය වෙන්න පුළුවන්. හොඳට ඔබ ඒක තේරුම් ගන්න. නැත්තම් මේ මොන තරම් දේශනා හුව පළක් නෑ. එහෙම තත්ත්වයක් තියෙනවා නම් ඒක හොඳට හඳුනා ගන්න, එය ලිහිල් කර ගන්න සැලකිලිමත් වෙන්න ඕන. හරි ඒක බාධාවක් නෑ. ඊළඟ පියවර මොකක්ද? ඒක පෙන්වලා දුන්නට පස්සේ ඊළඟ විසඳුම හරියටින් බලලා ඒක අහි කරලා කියමුකෝ අපි. කොහොමද මම තැනට ආවා කියලා දැනගන්නේ? දැන් ඊට පස්සේ හරි අපි කිව්වනේ අයින් කළා කියලා හිතන්නේ කියලා. ඊට පස්සේ ඔව් අයින් කළා කියලා අපි හිතනවා. ඊට පස්සේ කරන්න මොනවද බලාපොරොත්තු වෙන්නේ? මොකන්ද ඊට පස්සේ තියෙන தත්ත්වය? පස්සේ දෙයක් නැහැ. එතකොට ඒ ස්වභාවය මොන වගේද? ඉතින් ස්වභාවය මේ ලෝකේ යම් කිසි ශාන්ත ස්වභාවයක් තියෙනවා නම් ඒක අර ගන්නවා කියන තැනකින් නෙමෙයි. ඒක කොහොමද ගන්න බෑ? ඔව් ගන්න බෑනේ මේක. එතකොට විශ්ීය ධර්මයක් හැටියට සැහැල්ලුව සැහැල්ලුව විදියට අඳුන ගන්න ඕන නිසා ඒක අපිට ගනුදෙනු කරන්න බැරි දෙයක්නේ. නිර්වාණය කියන එක බැඳීම් නැති අවස්ථාව කියන එක අපිට ගනුදෙනු කරන්න බැරි දෙයක්. ඒකයි ස්වභාවය තුළ අපි ඒක බාර ගන්නවා එච්චරයි. ඒක තේරුම් ගන්න දෙයක් නේ. ඒකේ අපි පවතින පුරුදු වෙන්න ඕන. ඉබේ පවතින්නේ නැහැ කිසි දෙයක්. අපි ඔක්කොම එතන පවතින පුරුදු කරන්න ඕන. ඔව්. පවතින පුරුදු වෙන්න ඕන. සම්භාවිතා බහුලී කතා. පවතින පුරුදු වෙන්න ඕන. කිසිවක් ආශ්‍රය නොකර වාසය කිරීමට පුරුදු වෙන්න ඕනේ. ඔය ආශේවිතා කියන කේදී අදහස් වෙන්නේ කිසිවක්ම ආශ්‍රය නොකොට වාසය කරන්න පුරුදු වෙන්න ඕනේ. දැන් අපි හැමතිස්සෙම ආශ්‍රයකනේ ඉන්නේ. ගොඩාක් තමන් ආශ්‍රය කරන්නේ තමන් තමාව ආශ්‍රය කරනවා. නේ? තමන් තමාව ආශ්‍රය කරනවා. තමන්ගේ කම්ම බන්දු කම්ම පටිසරණෝ කිව්වා වගේ මේ කර්මය මේ මිත්‍රයෙක් වගේ නේද? පිළිසරණක් වගේ ආශ්‍රය කරනවා අපේ මේ අපේ මනස. ඒ කිසි ආශ්‍රයක් නැතුව වාසය කරනවා. ආශේවිතායි. ඒට අපගේ ආශ්‍රය බවට පත් වෙන්නේ ආශ්‍රයක් නැති බව. ආශ්‍රය. එයයි භාවිතා වෙන්නේ භාවිතා. එයයි බහුලෝ වෙන්නේ බහුලීකත. චේතෝ විමුක්තික ස්වභාවය තමයි ආශ්‍රය කරන්නේ. එතෙන්දී අදහස් වෙන්නේ කිසිදු ආශ්‍රයක් නැති බව කියන්නේ. කුමකින්ද කිසිම ආශ්‍රයක් නැත්තේ? පංචේන්ද්‍රයන් වලින් පංච උපාදානස්කන්ධය. තමාගේ ආධ්‍යාත්මය එතෙන්ට පරිවර්තනය කරගන්නමින් මේක දකින්න ඕන. ඒක දැනෙනවද ඔබට? යම් ස්වરૂපයකින් හරි ඉගියක් වගේ හරි සංඥාවක් වගේ හරි දුරින් හරි ඈතින් හරි තවන් පේනවද? අපි නිර්වාණය ලෝකයේ තුලින් හොයන්න බෑ කියන එක අපි කතා කරානේ. විශ්වාස කරනවා ලෝකයේ තුලින් හොයන්න බෑ නේද? ලෝකේ කියන්නේ ඉන්ද්‍රයන් පහ ඇතුලේ මේක හොයන්න බෑ. විඥානය ඇතුලේ මේක හොයන්න බෑ කියන එක මතක් කරගන්න. ඒක අපි ධර්මයේ හොයන්නේ ලෝකයෙන්ද? නෑ. ලෝකෙට පිටින් එක හොයන්න. ඒක කියන්නේ ලෝකයෙන් එතරින් සාරා ධර්මයේ තියෙන ලෝකයෙන් එතර නිසා ලෝකයෙන් එතරින් සොයන්න ඕන ධර්මය. දැන් ලෝකයෙන් එතරින් සොයන්නේ ලෝකයේ ඇහෙන්නේ. නෑ ඒක ලෝකයේ ඇසට බෑනේ. ලෝකයේ ඇසට පුළුවන් ලෝකේ දකින්න විතරයි. දැන් මොකද්ද ඊළඟ? ලෝකේ ස්පර්ශ කරන්න නැතුව ඉන්න පුළුවන් නම් හොඳයි. ඉන්න පුළුවන්ද? ඔව් අයින් වෙලා ඉන්නේ. උත්සාහය තේන්නේ පංච ලෝකෝත්තරයෙන් උත්සාහය ඕනේ නෑනේ. මොකද ලෝකෝත්තරදී බරක් නෙමේ, තැනක තියෙන දෙයක් නෙමේ, වර්ණයක් නෙමේ, හැඩයක් නෙමේ. ඉතින් ඒක ගන්න අපි උත්සාහ කළා වැඩක් තියෙනවා. දැන් තමන් දන්න තැන එතන මග ඇරලා තැන් තැන් වල ආය යනවා, රවුම් ගන්නවා, රස්තිය ආය ගන්නවා. හැබැයි ඔකෙන් තේරෙන්න ඕන අර තමන් තේරුම් ගන්න තැන හරි කියලා. අර කිසිම මේ ස්පර්ශයක් නොකරන මනස මතු වෙනවා. නමුත් ඒකද කියලා තමන් අඳුර ගන්නෑ. අන්න ඒ තුල තමන් ඉන්න චේතනාවකට නොමැදි පවතින මනස පැමිණිහාම ඒ තුළ වැඩෙන්නේ, ඒ තුළ ඒ විශ්වයේ ගුණේ වැඩෙන්නේ. පොද කුසලය ඕනම කෙනෙකුට යම් ප්‍රමාණයකට පොඩියට හරි අහුවෙනවා. අන්ධකාරයේ ඉන්න කෙනෙකුට කලාමැදිරි එළිය වගේ හරි එළිය හම්බ වෙනවා. ඉතින් ඒ වෙලාවට කරන්න ඕන කලාමැදිරි එළිය කලාමැදිරිය හරි අල්ල ගන්න ඕන. ඊවසේ ආ කලාමැදිරි එළිය සාමාන්‍ය යන්නත් පුළුවන්, ඕන කලාමැදිරි එළිය ගමනක් යන්න පුළුවන්. මේ ඒ වගේ අර තමන්ගේ කුසලය හොයාගත්තාම ඒ කුසලය අල්ල ගන්නවා. කුසලය අල්ල ගැනීම කියන වචනේ පාවිච්චි කරාට ඒකේ අල්ල ගැනීම නෑනේ, ප්‍රාධානයක් නෑනේ. ඒක තියෙන්නේ ඒක ඉන්ද්‍රියන් ස්පර්ශ කරගත්ත, උපාදානය කරගත්ත ලක්ෂණයකින් තොරයි කියලා තවන්න තේරෙනවා. මොනවා හරි දෙයක් අපිට ඝනට රළුව දැනෙන්න ඕනද නිවන කියලා? නෑ. අපිට මෘදුව සැහැල්ලුව සහනශීලීව සිලිඳු රෙද්දක් ඇඟේ දැවෙනවා වගේ එක දැනෙන්න ඕන. සිහිල් සුලං රැල්ලක් ඇඟේ දැවෙනවා වගේ දැනෙන්න ඕන. එහෙම නැතු ඒක අපිට ඝනට, මරට, රළුව, ලුකුවට හම්බෙන එකක් නෙවෙයි. ධර්ම අවබෝධය කියන්නේ හරියට කපුරු පෙත්තක් පිච්චුවා වගේ අවස්ථාව. පිච්චිලා ගියාට පස්සේ වගේ අවස්ථාව. අපි හිතමු කපුරු පෙත්තක් වගේ අපිට සිතක් තියෙනවා. අපි මේක බණ අහන්න කියලා ක්‍රියාවලියෙන් දල්වනවා. දැල්ුණාට පස්සේ දැන් බණ අහගෙන අහගෙන යනවා. කපුරු පෙත්ත පිච්චි පිච්චි යනවා. කපුරු පෙත්තක් පිච්චුනාට පස්සේ මොනවද ඉතුරු? අලු අඟුරු නැත. ආන්න ඒ වගේ දෙවි යෑමක් මෙතන සිද්ධ වුණා නම් ආන්න ඒකද කියන ධර්ම අවබෝධය කියන. නිවන නිකන් හොයලා වැඩක් නැහැ මේ විඥානාසේ රූපාසේ වේදනාසේ ඕය ඇසේ මේ මේක තියෙනවයි කියන්නේ ඒක නෑ පොඩ්ඩක් බලන්න සාමෙන් වහන්සේ දේශනා කරන ළඟ කියන ළඟ මේ ධර්මයේ පිළිපදිනවද කියලා ඔබ ඔබගේ ආධ්‍යාත්මය පිළිපදිනවද බලන්න. ඒක වැරදි විදියට පිළිපදිනවා නම් ඔබ හදාගන්නේ වැරදි විදියට දෘශ්‍ය කරගන්න උත්සාහ කරන එක හදාගන්න. වැරදි විදියට සංකල්පයක පැටලලා ඉන්නවනේ ඒක හදාගන්න. අවබෝධ කියන වචනේ හොඳ තේරුමක් තියෙනවා. බෝධ කියලා කියන්නේ යමක් තේරුම් ගැනීම, වටහා ගැනීම, උකහා ගැනීම. අවබෝධ කියුවා එයා එතනින් ගන්නෙ උකහා ගැනීම. ඕ මොනවා හරි සංඥාවක් නෙමෙයි. උකහා ගැනීමක් නැති අවස්ථාවටපත් වීම. සඤ්ඤාව නැමැති නගුල දාගෙන මනස නැමැති කුණුර කොටලා හාලා බලනවා මේකේ තියෙනවද කියලා, මේකේ වගා කරන්න පුළුවන්ද කියලා. බෑ. ඕකේ කවුරුත් සෙව්වා. ලෝකේ තුල මේක හදන්න පුළුවන් ද බලන්න. දැන් ලෝකේ නැත්තම් නිවන, එහෙමනම් ඔබ හොයන්න ඕන නිවන්තරෙම කොහෙද? ඕකේ නෙතර සොයන්න, ලෝකේ නෙතර සොයන්න, නිවන ලෝකේ නෙතර සොයන්න. ලෝකේ හොයලා වැඩන්නේ. ඒක අවබෝධයෙන් එක්ක තේරුම් ගන්න, එක්ක මේ වචනේ විශ්වාස කරලා තේරුම් ගන්න. තේරුම් අරගෙන ලෝකේ නෙතර සොයන්න. ලෝකේ නෙතර යනු ඇසෙන් ඉදහස් වෙලා තොර වූ, පංච ඉන්ද්‍රයන්ගෙන්ම තොර වූ, සදායතනයන්ගෙන්ම තොර වූ, කාලයෙන් තොර වූ තැන. විශිෂ්ට ඥානයකින් ඒක දකින්නව මිසක් ඇහෙන් නම් දකින්න බෑ. ඔබේ මනසත් හරියට අර මිදි වලට උඩ පනින නරිය වගේ. ඉතින් මේක ලේසි මනස කියන දේ අහන්නේ එයාට මේක තේරෙන්න ඕන. හැටෙන්න ඕන. ඉතින් ඒක තේරුම් යනකන් ඉතින් උඩ පනින්න. සංසාරේ තිත්තයි කියලා තේරෙනකක් විඥානය ඇතුළේ මේක තියෙනවායි කියලා හිතනකම් ආරලා බලන්න. බලලා අවබෝධයෙන්ම ප්‍රසක් වුණාම හරි. කෑම බදින තෙල් ඇඟට වැටුණාම පිච්චුණයි කියලා පිච්චෙනවායි කියලා දන්න එක දවසක් හරි ඇඟට වැටුණට පස්සේ පොඩ්ඩක් අහන්න. දැන් මේ කරන්ට් එක වදිනවයි කියලා දන්නේ එක දවසක් හරි කරන්ට් එක වැදින්නට පස්සේ. කොහොමද කරන්ට් එක එහෙම ජීවිතේට තවන්ට වැදිච්ච නැති කෙනෙක් ඉන්නවද බලන්න. විදුලි සර වැදිලා නැද්ද? ඉන්නද කෙනෙක් කරාට? ඈ? කඩ දෙදෙල තියන නේද? එක දවසක් හරි එක්ක අයන් එකෙන් නැත්තම් ප්ලග් එකකින් විභාගය දරමින් කරන්ට් එක වැදිලා ඉඳි හැමෝට ලැබුණ නැත්නම් වැදුණ නැත්නම් එයා මොකද්ද කියලා බලන්න ඇඟිල්ලක් හරි ගහලා බලන්න. දාලා බලන ප්ලග් එක මොකද්ද මේ කියලා. ඊට පස්සේ තමයි එයා දන්නේ ඒක සරට ඇඟට වදින විදුලි සරක් කියලා. ඒ වගේ අපි සංසාරේ මුලාවක් කියලා ඉතින් තේරෙන්නේ නැත්නම් ඒ මුලාව එපා වෙන තම්ම මුලා වෙන සිත් වෙනවා. සමහර ගමන් යන්නේ මේ පාර හරි කියලා. ගිහිල්ලා ගිහිල්ලා බලලා ඒක තමයි නේ මම හිතුව දැන් පාර වැරදිලා. කියලා හැදෙන්න එතකොට අවබෝධයෙන් හැදෙන නැත්නම් අර විශ්වාසය මත ඔහේ ගමන් කරනවා. ඔබ දෘෂ්ටිගත වුණොත් ලෝකයේ දෘෂ්ටි වලින් පිරෙනවා. ඔබ දෘෂ්ටිගත නොවුණොත් ලෝකයේ දෘෂ්ටි නැති වෙනවා. ඔබ සංකල්පගත වුණොත් ලෝකේ සංකල්පික වෙනවා. ඔබ සංකල්ප අතහැරියොත් ලෝකේ අසංකල්පිත වෙනවා. ලෝකයේ කිසිම හැඩයක් වර්ණයක් ස්වરૂපයක් ලක්ෂණයක් ඇතිවීමක් නැතිවීමක් පැවැත්මක් නැහැ. ඒ ඔක්කොම තියෙන්නේ ඔබේ දෘශ්‍ය මායාව මත. විඥානෙට රැවටීම නැවතියි. ඒකට කියන විඥාන උපාදාන. විඥානයේද රැවටිලා විඥානයට රැවටිච්ච මනුස්සයා කරත්ති කර තියාගත්තා වගේ දුක් විඳින කෙනෙක්. ඇයි විඥානේ බර ඔක්කොම අදින්නේ? අවබෝධ කරන්න දෙයක් නැති බව අවබෝධ කරන්න ඕන. අවබෝධ කරන්න දෙයක් නැති බව අවබෝධ කරන්න ඕන. ධර්මයේ හොයාගන්න මම ලේසි ක්‍රමයක් කියලා දෙන්න. හොඳින් ඒක තේරුම් ගන්න. ලෝකේ මේ සියලුම ධනං ශාස්ත්‍ර පවතින තියෙනවා ඉලක්කම්. එකේ ඉඳලා 9යි 0යි ඉලක්කම් 10යි. නේ ඔය ඉලක්කම් 10න් පිටපණින්න පුළුවන් මිනිස්සෙක් ඉන්නවනම් ආන්න යාට කියනවා ලෝකෝත්තර වූ කෙනයි කියලා, ආර්ය ශ්‍රාවකයයි කියලා. තාම සරලයි, තෙරුණතායි කියන්නේ 1 2 3 4 5 6 7 8 9 ඉලක්කම් 9යි. බිංදුවත් ගැන්න, බිංදුව එන්නේ හැදෙන්නේ 100 හැදෙන්නේ නේ, බිංදුව එකතු වෙලානේ 1000 වෙන්නේ, බිංදුව එකතු වෙලා බිංදුවත් ගැයෙනවා. ඔය ඉලක්කම් 10 එම් පිටපණින්න පුළුවන් නම් ලෝකේ අනන්තය කියන්නේ මොකද්ද, අසංකේය කියන්නේ මොකද්ද කියලා ඔබට තේරෙනවා. බුදු කෙනෙක් හැමදාම උපදින්නේ අසංකේයකේ. මේ බුදුහාමුදුරුවෝ අසංකේයයි, අද බුදු වෙලා ඉන්නවා නම් ඒත් අසංකේයයි, රහතන් වහන්සේලාත් අසංකේයයි. සංඛ්‍යාවක් නැහැ. අසංකේය කියන්නේ සංඛ්‍යා නැහැ කියන එක. පස්සේ කවුද මේ සංඛ්‍යාවක් දාලා තියෙන එකයි බින්දු කොච්චරද ගන්නද දාලා. එහෙනේ අසංකේය එහෙම හදන්න බුණ. අසංකේයයක් කියන්නේ සංඛ්‍යා නැහැ කියන්නේ. ඒ නිසා ඔබ අසංකේයයට පත් වෙන්න ඕන. හරිම සරලයි. ඉලක්කම් 10න් පිටපණින් නැති. මුළු ලෝකෙම ඔය විඥානය ඇතුලේ වුණත් ඔය ප්‍රශ්න අස්සේ තියෙන්නේ, ඇලීම් ගැටීම් අස්සේ තියෙන්නේ, වැලියු අගේ කිරීම තියෙන්නේ තමා පිළිබඳව, අනින් අය පිළිබඳව, ඥාති පිළිබඳව, දරුවෝ පිළිබඳව, මහත්ය පිළිබඳව, එක එක ඇගේ හොඳ විදියට අගේනෝ, ධනාත්මකව අගේනෝ, ඍණාත්මකව අගේනෝ, අඩු කරලා අගේ හදනෝ, වැඩි කරලා අගේ හදනෝ, බෙදලා හදනෝ. ඔය අගේ ඇගලීම් තියෙන්නේ වැලියු කරලා අගයක් කරලා දීලා තියෙනවා. ඒකක් නැහැ නේ මේ ඉලක්කම් 10න් පිටපැන්නන. බලන්න ඉලක්කම් 10න් පිටපැන්නලා මේ ලෝකේ තියෙන හැම දෙයක්ම දිහා බලන්න. ඉරගලන් දිහා, යාන වාහන දිහා, පුජ්‍යල දිහා, හැම දෙයක් දිහා බලන්න. ඉලක්කම් 10න් පිටට ඇවිල්ලා අයිනල ලෝකයට ආගයක් ලබා දීම හොඳයිද? හ්ම්? ලෝකයට ආර්යයක් ලබා දීම හොඳයිද? ලෝකයට ආර්යයක් ලබා දුන්නොත් ඒකට කියනවා නිට්ටය. ලෝකයට ආර්යයක් ලබා නොදුන්නොත් ඒකට කියනවා අනිත්‍ය. හරි සරලයි. ඒ ඔබ පුරුදු වෙන්න ඕන ලෝකයට ආගයක් ලබා නොදෙන්න. ඉලක්කම් 10 පිටට යන්න. නිවන දර්ශනය කියන්නේ රළු දෙයක් නෙමෙයි. අති ශාන්තෝ සිලිලු සෞම්‍යෝ සිසිල් සුළඟක් වගේ. හරි නිසැනසුණු ස්වභාවයක්. ඒක රළු දෙයක් හැටියට හොයන්න එපා. මහා ලොකු පරිවර්තනයක්, චේන්ජ් එකක්, වේවුලල යනවා වගේ එහෙම දේවල් එන්න ඕනේ නැහැ. එහෙම දේවල් එන්නේ නැහැ. ඔබට ඒ තරම් පාවෙලා යන්න පුළුවන් නම් අවබෝධය තුළ, අවබෝධය තුළ ඒකයි. ඉලක්ක කරන්න බැරි බව මෙච්චර උගන්වද්දිත් අපේ විඥානේ මොකද කරන්නේ? නිර්වාණය ඉලක්ක කරන්න පුළුවන්ද කියලා බලන්න. සමන්නේ ඉතින් අවබෝධයට පත් වෙනකන් ඉලක්ක කරන්න පුළුවන්ද කියලා බලන එකයි තියෙන්නේ. කරන්න දෙයක් නැහැ. ආධ්‍යාත්මික පිළිගන්නේ නැත්තම් ඈත දකින්න බෑ කියන ඒත් තේරෙන්නේ නැහැ. වර්ණයක් නැහැ කියන ඒත් තේරෙන්නේ නැහැ. හැඩයක් නැහැ කියන ඒත් තේරෙන්නේ නැහැ. තියෙන තැනක් නැහැ කියන ඒත් තේරෙන්නේ නැහැ. ඒක ද්‍රව්‍යයක් නෙමෙයි කියන ඒත් තේරෙන්නේ නැහැ. මොකද තමන් මේ ලෝකේ දකින්න ඕමන ඇස තමන් පාදගත්තද? උපදවාගත්තද? දහම් ඇස, එහෙම නැත්නම් සම්මයක් ඇස, එහෙම නැත්නම් විමුක්තිය ඇස. ආන්න ඒකයි ධර්මයේ පහළ වීම කියලා කියන්නේ. මේ ලෝකේ බලන්න ඕමනා කරන ඇස, අවබෝධාත්මක ඇස. ඒකට කියන්නේ විමුක්තිය ඇස. ඒ හේතුව තේනතුන් දන්න විමුක්තිය ඇස කියන්නේ මොකක්ද? දහම් ඇස සම්මයක් ධර්මය, ලෝකෝත්තර ධර්මය. දහම් ඇස නිරෝධ ඇස. එහෙම නැත්නම් සම්මා දිට්ඨිය. ඊට පස්සේ ලෝක දේවල් තියෙනවා වෙන්න පුළුවන්. නමුත් එයා දකින්නේ විශිෂ්ට ඇස කියන්නේ. ඒ විශිෂ්ට ඇසකින් දකින නිසා අර සාමාන්‍ය සම්ප්‍රදායික මතයට එහා එන්නේ නැහැ. මමත්වයේ ඇසින් නෙමෙයි ළඟට බලන්නේ, දහම් ඇසින්. විමුක්තිය ඇසින්, ලෝකෝත්තර ඇසින්. ඒක හරිද නැද්ද කියලා තමන්ට බලගන්න පුළුවන්. ඒක බලන්න, ඒක එහෙම හොල්ලලා අර ලබු ගෙඩිය ඇතුලේ මොනව හරි තියෙනවද කියලා හොල්ලලා බලනවා. බලන්න ඒක තුළ මම මොනව හරි පැටලීමක් තියෙනවද කියලා. පැටලීමක් නැතුව මේ දහම් ඇසේ ස්වභාවය තමයි දකින්නම පැටලීමක් නැතුව. මේ දහම් ඇසේ ලක්ෂණය. හදනහසලට පේන ඔක්කොම පේන. ඔක්කොම විඥානේ හැප්පෙනවා ඇවිල්ලා. මතකයන් උනත් හැපෙනවා. අනාගත දෙයක් උනත් ඇවිල්ලා හැපෙනවා. නමුත් ඒ හැපුණට ඒක පැටලෙන්නේ. උන්වහන්සේලා ගඟ මැද නෙමෙයි නිකන් ඉවුරට වෙලා ඉන්නේ ගඟ දිහා බලාගෙන වගේ. මහ පොළොවේ නෙමෙයි ඉන්නේ මහ පොළොවෙන් උඩ. අහසේ ඉන්නේ. රහතන් වහන්සේ සියලු දෙනාටම උන්වහන්සේලා සියලු දෙනාටම මේ උන්වහන්සේලා අහස බවට පත් වෙනවා. අනන්ත වූ දර්ශනයේ ඉන්නේ. පුදුම් දර්ශනය කියන්නේ අන්තයි. යම් ගුණ වෙලා ආ මේ මම මේ බලන්නේ මේක මේ 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 රටාවට. අනන්තයි. අනන්ත වූ දර්ශනයෙන් බලන දෙයිය ඔබත් ඒ අනන්තය හදා ගන්නවා. නැත්තම් සසර බේරුමක් නැහැ.